ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
දැන්වීමනම් අපේ මේ සූදානම මේ කෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අලුත්ම තතුවිත්ති පිළිබඳව සාකච්ඡා කරන සතිය ශ්‍රී ලංකයේ පුවත් විමසුම ආරම්භ කරන්නට සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක් ආයිබෝවන් මනෝජ්.
සුබෝදෑසනක් ආයිබෝවන් දිලෘක්ෂි.
කොවිඩ් තත්ත්වය පිළිබඳව තමයි බොහෝ දෙනෙකුගේ අවධානය තියෙන්නේ කියලා මා විශ්වාස කරනවා. මොකද දැනට අපිට වාර්තාවන තත්ත්වය එතරම් සුබදායක නොවන වගට තමයි තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව නොයෙක් ආකාරයෙන් විමසිලිවන්ත වෙමින් සිටිනවා. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ මරණ සංඛ්‍යාවේ ඉහළයාම සහ කොවිඩ් තත්ත්වය හා සම්බන්ධ වන අනෙකුත් රජයේ තීන්දුව තීරණ හරහා පොදුමහන් ජනතාවට ඒක බලපාලා තියෙන ආකාරය පිළිබඳව අපි දන්නවා. සංචරණ සීමා මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම ගුවන්තොටුපළ වසාදමලා තියෙනවා යම් කිසි කාල සීමාවකට. ඊට අමතරව එන්නත් කරන වැඩසටහන යහුසුලුව ක්‍රියාත්මක වන වගටත් අපිට තොරතුරු වාර්තා වෙනවා. දැන් පාර්ලිමේන්තු සමාජිකයන්ට පවා මේ කොවිඩ් ආසාදිනය පැතිරිලා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. අපි මේ හැම කරුණක්ම එකින් එක විග්‍රහ කරගනිමු මෙතැන් සිට. මුලින්ම මම කැමති මනෝජ් දැනගන්නට මේ සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ලංකාවේ මේ වෙනකොට.
ඔව්, දැන් අපි කතා කරන මේ මොහොතේදී ශ්‍රී ලංකා පුරාම සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පසුගිය සිකුරාදා රාත්‍රී 11:00 පමණපු සංචරණ සීමා ඉවත් වෙන්නේ හෙට උදෑසන, එතනදා අඟහරුවාදු උදෑසන 4:00ට. ආයෙමත් අඟහරුවාදු රාත්‍රී 11:00 සිට ලබන සිකුරාදා අලුයම 4:00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. හෙට දිනේ සංචරණ සීමා ලිවිල්ලුවත් නිවසින් බැහැරට යන්න ඉඩ ලැබෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ ඉන්ධන ලබා ගැනීම වැනි කාරණා සඳහා පමණයි. ඒ හැරෙන විට තමන්ගේ නිවෙස් වලින් එළියට යන්න එපා කියලා දරුවෝ දීලා තියෙනවා. ඒකට හේතුව අවුරුද්දට පස්සේ කොවිඩ් ආසන්නයෙන් ටිකක් වැඩිපුර වාර්තා වීමත් එක්ක මේ වෛරසය රට පුරාම පැතිරී ගොස් තියෙන බව, ඒ අනුව තහවුරු වුණා සහ පැතිරීමක් ටිකක් ව්‍යාප්ත වෙලා තියෙන බව තහවුරු වුණා. ඒ අනුව යම් පාලනයක් කරන්න උත්සාහ කරන්නේ කොවිඩ් මර්ධන රාජ්‍ය අමාත්‍යවරයෙක් තරා විදිහකට. ඊට පස්සේ රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මේ සියලු දෙනා දැඩිව කියා සිටිනවා සති දෙකකට වැඩි අවම කාල සීමාවක් සඳහාවත් මේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. දැනට වර්ධනය වෙලා තියෙන කොවිඩ් තත්ත්වය යම් ආකාරයකින් පාලනය කරගන්න කියලා. ඉතින් එළවලු සහ මාළු වෙළඳාමට ගොවි ජනතාවගේ කෘෂිකර්ම කටයුතු සඳහා ඉදිකිරීම සඳහා මේ සීමා යම් මට්ටමකින් ලිහිල් කරලා තියෙනවා. ඉතින් මේ අනුව බැලුවට පස්සේ ඊට අමතරව පසුගිය සිකුරාදා ඉඳලා සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා. සතියේ දින 5යි ඊළඟ සතියන්තයත් ක්‍රියාත්මක වුණොත් දින 9ක පමණ කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙනවා. එළමෙන සතියන්තෙත් එහෙමම ක්‍රියාත්මක වුණොත් නමුත් සෞඛ්‍යංශ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් අවමව සති දෙකක කාලයකවත් සීමා පැඩවිසුයි කියලා තමයි ඉල්ලීම් කරලා තියෙන්නේ. ඒත් එකම ගුවන්තොටුපළ බැලුවටින් පෞගේ 21 ඉඳලා මේ 31 වෙනකම් 31 මධ්‍යම රාත්‍රිය වෙනකම් මේ කාල සීමාව ඇතුළේ කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙකේම ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්ත වසා තබන්න සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කරලා තියෙනවා. ඒ අනුව මේ කාල සීමාව ඇතුළේ කිසිම ගුවන් මගියෙකුට රටට ඇතුල් වෙන්න අවසර ලබා දෙන්නේ නැහැ. කොමුණත් රටින් පිට වෙන්න සූදානම් කරලා තියෙන ගුවන් ගමන් සැලසුම් කරපු විදිහටම ක්‍රියාත්මක වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අනුව මේ සේවාවන් සැපයනවා. මේ කාල සීමාව ඇතුළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ලංකාවට එන්න අවස්ථාව දීලා තියෙනවා. මේ කොවිඩ් ව්‍යාප්තියත් එක්ක විදේශ රටවල ඉඳලා එන පිරිසකින් කොවිඩ් වෛරසයේ අලුත් ප්‍රභේද රටට ඇතුළු වීම වැළැක්වීම තමයි මේ තීරණයේ උත්සාහය. ඒ අනුව 21 ඉඳලා 31 මධ්‍යම රාත්‍රිය වෙනකම් දැනට ලංකාවට ගුවන් මගින් ඇතුළු වෙන්න ඉඩ ලබා දීලා නැහැ මත්තලින් සහ කටුනායකින්.
අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික පිරිසුත් බොහෝ සංවේදීව සිටින මේ අවස්ථාවේදී තමන්ගේ සමීපතමින් ඥාති හිත මිත්‍රාදීන් ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් ශ්‍රී ලංකාවේ මේ ඇතිවෙලා තියෙන කොවිඩ් තත්ත්වය පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දු වෙමින් මේ වෙනකොටත් සංවිධානගත වෙමින් තියෙනවා. විවිධ සංවිධානවලට අනුකූලව සහ පුද්ගලයන් වශයෙන් කණ්ඩායම්ව ඒකරාශී වෙලා ශ්‍රී ලංකාවට මේ කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ඒ වගේම කොවිඩ් පරීක්ෂණ සඳහා අවශ්‍ය මූලික උපාංග ඒ වෛද්‍ය උපකරණ එක්රැස් කරලීමේ කටයුත්ත වෙනුවෙන් අපි දන්නවා ලෝකෙ කොතන හිටියත් අපේ මව්බිම් වෙනුවෙන් අපේ ශ්‍රී ලාංකිකයන් ඕනෑම වෙලාවක සංවේදී වෙනවා. මෙයත් එවැනි අවස්ථාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. SBS සිංහල සේවයටත් නොයෙකුත් ආකාරයෙන් විමසීම් ලැබෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව කටයුතු කරන පිරිස් සම්බන්ධ කරගෙන වැඩිදුරටත් මේ සම්බන්ධව වන තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරන්න. මම දැන් දැනගන්න කැමතියි මනෝජ්, මේ PCR පරීක්ෂණ සහ එන්නත් කරන වැඩසටහන පිළිබඳව, විශේෂයෙන්ම මේ PCR පරීක්ෂණ පිළිබඳව කතා බහ කරද්දී මනෝජ් බොහෝ දෙනෙක් දැන් මෙහි ඉන්න බොහෝ ශ්‍රී ලාංකිකයනොත් විමසන කාරණාවක් තමයි මේ PCR පරීක්ෂණ ධාරිතාව කොහොමද ලංකාවේ, දෛනික ධාරිතාව කොහොමද, කී දෙනෙකුගේ විතර පරීක්ෂණ උපරිමයව සිදු කරන්නට අවකාශ තියෙනවද ලංකාවේ, කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා, ඒ වගේම එන්නත් කරන වැඩසටහන පිළිබඳව.
ඔව්, විශේෂයෙන්ම එන්නත් කරන වැඩසටහනට තමයි මේ වෙලාවේ ප්‍රමුඛතාව ලබා දීලා තියෙන්නේ. දැන් මේ දිනවල සංචරණ සීමා ක්‍රියාත්මක වුණත් එන්නත් කරන්නේ සඳහා යන පිරිසට එන්නත් ලබා ගන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. අපිට චීනයෙන් ලැබුණු සයිනෝෆාම් එන්නතේ තවත් ඉතිරි මාත්‍රා තොගය රටේ ජනතාවට ලබා දෙනවා. ඒත් එක්කම ඉදිරියේදී එක දිනේ බොහෝ විට තවත් 1,05,000 පමණ සයිනෝෆාම් එන්නත් ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. අපිට වාර්තා වුණු විදිහට ඊයේ දවස වෙද්දී බීජිං ගුවන් තොටුපළට ඒවා ප්‍රවාහනය සඳහා රැගෙන ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට තවත් සයිනෝෆාම් එන්නත් 1,05,000 විතර වැඩි ප්‍රමාණයක් ලබා ගන්න, ඒ කියන්නේ ලංකාවට ලැබෙන්න නියමිතයි. ඊට පස්සේ තවත් මිලියන 3ක ප්‍රමාණයක් මාත්‍රා 130,000 මිලදී ගන්න චීනෙත් එක්කම වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඒ සියලු තොග ජුනි මාසයේදී ලංකාවට ලබා දෙන්න චීනය එකඟ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ කොළඹ කළුතරගම් පහනත බස්නාහිර පළාතෙන් පිට මහනුවර රත්නපුර කුරුණෑගල කියන දිස්ත්‍රික්කවල ජනතාවටත් අවශ්‍යතාවය පරිදි ඒන්නත් ලබා දෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. එතකොට තව ප්‍රධානයක් විදිහට ලැබෙන එන්නත් මාත්‍රා 1,05,000 හේට වන විට ලංකාවට ලැබෙන නියමිත කලින් 1,06,000 ආවා. ඒව තමයි දැනට එන්නත් කරණය කරමින් තියෙන්නේ. ඊට පස්සේ ස්පුට්නික් එන්නත රුසියාවේ නිෂ්පාදනය කරපු 15,000ක් මීට කලින් ලැබුණා. තවත් 85,000ක් මේ සතියේ අදින් උදා වුණු සතියේ ලැබෙන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. එතකොට ස්පුට්නික් මාත්‍රා 100,000 විතර ප්‍රමාණයක් ලංකාවට ලැබී ඉතිරි තොගත් ඉදිරියේ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට කොවිෂීල්ඩ් එන්නත ඇසොසෙනිකා එන්නත තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පළවෙනි මාත්‍රාව ලබා දුන්නු පිරිසට තවදුරටත් එන්නත් ලබා දීම ලංකාව ඉතිරි වෙලා තියෙන කොවිෂීල්ඩ් එන්නතේ ඉතිරි මාත්‍රා ප්‍රමාණය යම් ආකාරයකින් එන්නත් කිරීමේ කටයුතු මේවන විටත් සිදු වෙනවා. නමුත් තව විශාල ප්‍රමාණයක අඩුවක් තිබෙනවා. ඒවා දැනට අතිරික්ත තියෙන රටවල් වලින් ලබා ගන්න ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලබා ගන්න යම් උත්සාහයක ඉන්නවා. කොවැක්ස් පහසුකම් ඇතුළත් ඒ උත්සාහය ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම ලංකාවේ වසංගත රෝග විද්‍යා ඒකකය දැන් සඳහන් කරලා තියෙනවා කිවි දෙන මව්වරුන්ටත් කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීම සුදුසුයි කියලා. එතකොට ඒ කණ්ඩායම ඉදිරියේදී එන්නත් මාත්‍රා ලබා දීමේ කටයුත්ත සිද්ධ වේවි. PCR පරීක්ෂණ බැලුවොතින් 25,000 සිට 45,000ක් පමණ දක්වා ප්‍රමාණයක PCR පරීක්ෂණ සංඛ්‍යාවක් තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන්, සිදු කරන්න දැනට හැකියාව තියෙන්නේ. නමුත් මේ වෙලාවේ බොහෝ විට එන්නත් කරන වැඩපිළිවෙලට වැඩි ප්‍රමුඛතාවක් ලබා දීලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. නමුත් PCR ධාරිතාවත් එක්ක තියෙන යන්ත්‍ර ප්‍රමාණය, කාර්යක්ෂමතාව, මේවත් එක්ක කරන PCR වල පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීම ටිකක් ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒවා පිළිමත් කිරීමේ, කඩිනම් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් දැනට දින ගණනාවක් PCR ප්‍රතිඵල ප්‍රමාද වීමක් පිළිබඳව එවැනි තත්ත්වයකුත් තියෙනවා. ඉදිරියේදී ඒවා අඩු කරගන්නයි උත්සාහ කරමින් ඉන්නේ. කොහොමුණත් ඊයේ දවසේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,900 සීමාවට ඇවිල්ලා තියෙනවා. ඊයේ සහ පෙරේද දවස්වල 3,000ට ආසන්නෙන් නවත්ත ගන්න පුළුවන්කම ලැබුණා. ඊට කලින් 3,500 සීමාවට දෛනික ආසාදිතයින් අඳුනා ගැනීම සිද්ධ වුණා. ඒ වෙනකොට ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 1,64,000 ඉක්මවලා තියෙනවා. ඊයේ වාර්තාවන් ප්‍රමාණයත් එක්ක හරියටම කිව්වොත් 1,64,187ක්. පෙරේද දිනේ කොවිඩ් මරණ 46ක් තහවුරු වුණා. මේ මරණ 16 වෙනිදා ඉඳලා 22 වෙනිදා දක්වා සිද්ධ වෙච්ච මරණ කියලා වාර්තා වෙනවා. කොමුණක් දවසකදී පහවරු කරපු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මේ 46 තමයි. එතකොට දැනට වාර්තාවල ප්‍රමාණය මෙහෙම වැඩි වෙන්න ගියොතින් මේක ලංකාවේ යම් බරපතල ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා තමයි පරිස්සම් වීමේ අවශ්‍යතාවය පිළිබඳව සඳහන් කරන්නේ. එතකොට කොවිඩ් මරණත් 1178ක් විදිහට වාර්තා වුණා මේ සඳහන් කරපු මරණ 46ත් එක්ක.
ශ්‍රී ලංකාවේ මේ කොවිඩ් තත්ත්වය සම්බන්ධව යම් ඉදිරි දැක්මක් පිළිබඳව අදහසක් පළ කරලා තිබුණා කොළඹ වෛද්‍ය පීඨයේ මනෝජ් වීරසිංහ වෛද්‍යවරයා විසින් මෙන්න මේ ආකාරයෙන්.
සති දෙකකට පමණ පෙර ආසාදනය පැතිරීගෙන ගිය අනුව තමයි අද දකින්නේ මරණ සංඛ්‍යාව. නැතුව ඊයේ ආසාදනය වෙච්ච එක නෙවෙයි අද අපි අසාධ්‍ය රෝගයක විදිහට දකින්නේ. දැනට යන ක්‍රමවේදය අනුව අපි ඊට වැඩි මරණ සංඛ්‍යාවකට සහ අසාධ්‍ය වන රෝගීන් සංඛ්‍යාවකට සූදානම් විය යුතුයි. විශේෂයෙන්ම මේ මාසය අගත් ජූනි මාසයේ මුල පැහැදිලිවම දැඩි සංචරණ සීමා පැනවිය යුතුයි මේ ක්‍රමවේදයෙන් අපි බැහැරවීමට.
ඊළඟට වාර්තා වෙනවා මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවායි කියලා. අපි දැක්ක සමාජ මාධ්‍ය හරහා ඔහු මේ සම්බන්ධව දැනුම් දීලා තිබුණා මහ ජනතාවට. දැන් ඒකෙන් ඇතිවන ප්‍රශ්නේ තමයි ඔහුට කවදා වගේද මේ ආසාදනය සිද්ධ වෙලා තියෙන්නේ? ඒ අතර තුර කාලයේදී ඔහු පාර්ලිමේන්තුවට ගියාට පස්සේ කවුද සමීපතම යන විදිහට හඳුනාගෙන තියෙන්නේ මේ වගේ තොරතුරු? මොනවද ඒ පිළිබඳව අපිට දැනගන්න තියෙන අලුත්ම තත්ත්වය?
ඔදෙන් පසුගිය සතිය වාර්තාවන විපක්ෂය නියෝජනය කරන කොළඹ ඩිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රෞමාන් මන්ත්‍රීවරයා කොවිඩ් ආසාදිතයි කියලා. එතකොට දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ආසාදිතයි කියලා හඳුරගෙන තියෙනවා. ඊට කලින් ඔහුගේ බිරිඳ ජල්නි ප්‍රේමදාස මහත්මිය කොවිඩ් ආසාදිතයි කියලා දැනගත්තයින් පස්සේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා PCR පරීක්ෂණය කරලා තියෙන්නේ. ඒකදී ඔහු ආසාදිත කියලා තහවුරු වෙලා තියෙනවා. නමුත් තවම විපක්ෂ නායකතුමාට රෝග ලක්ෂණ නොපෙන්වන බව තමයි වාර්තාවන්නේ. නමුත් ඔහුගේ බිරිඳට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. කොමුණත් විපක්ෂ නායකවරයා පසුගිය සතියේ කොළඹ වරාය නගර පනතට ඉරෙහිව විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වුණා. ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වෙලා හිටියා පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්න ප්‍රදේශයේ. ඉතින් ඒත් එක්කම පාර්ලිමේන්තුවේ වරාය නගර විවාදයේ පැවැත්වෙන මොහොතේ පාර්ලිමේන්තුවේ හිටියා. ඒ අනුව පාර්ලිමේන්තු ඒතරධාරීවරයාත් මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයක් දැන් සයිත් ප්‍රේමදාස මහත්මයාගේ ළඟම ආශ්‍රිතයින් නිරෝධායනය කරන්න කටයුතු සූදානම් කරමින් යනවා. රංජිත් මඩ්ඩුම් බණ්ඩාර සමගි ජන බලවේගයේ මහලේකම්වරයා දැනට ස්වයන් නිරෝධායනය වෙමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. සෙසු අයත් CCTV දර්ශන පාවිච්චි කරලා හඳුනාගෙන ස්වයන් නිරෝධායනයට යොමු කිරීමේ කටයුත්තකට සූදානම් වෙනවා. එහෙම බැලුවොත් දැනට මේ මොහොතේ මුජිබ රෞමාන් මන්ත්‍රීවරයා සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විපක්ෂයේ කණ්ඩායමෙන් කොවිඩ් ආසාදිතව මේ මොහොතේ ඉන්නේ.
මීළඟට අපි සාකච්ඡා කරමු පසුගිය සතියේදී සිදුවුණු සුවිශේෂීතම සිදුවීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ. පසුගිය කාලයේදී විශාල ආන්දෝලනයට ලක් වෙලා තිබුණු කාරණාවක් බවට පත් වුණා මේ පෝට් සිටි එක සඳහා වරාය නගරය සඳහා ඉදිරිපත් කළ තිබුණු වරාය නගර විශේෂ ආර්ථික සභා පනත් කිටුම්පත පිළිබඳව මේකේ මෙය ව්‍යවස්ථාවට පටහැනි වගට බොහෝ දෙනෙක් තොරතුරු ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධව සාකච්ඡා පවත්වමින් තිබුණා. අපි කලින් සාකච්ඡා කළා මේ සම්බන්ධව මේ පනතට විරුද්ධව පෙත් සම් 19ක් උසාවියට ඉදිරිපත් වීම සහ උසාවි තීන්දුව පිළිබඳවත්. දැන් මේක මේ විවාදයට ගැනුණා පසුගිය සතිය බදාදා බ්‍රහස්පතින්දා. ඒ පිළිබඳව අපි සමස්තයෙන් ඔබෙන් කරුණු විමසා දැනගන්නට කැමති, විශේෂයෙන්ම උසාවි තීන්දුව, ඒ වගේම ඡන්දය පැවැත්වුණු ආකාරය, ඡන්දය ලැබුණු ආකාරය, සංශෝධන සිදුවුණු ආකාරය, මේ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු.
ඔව්, දැන් පෞගිය 18 වෙනිදා කතානායකවරයා පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සමහර වගන්ති විශේෂ බහුතරයකින්, තවත් දෙවැනි වගන්ති විශේෂ බහුතරයකින් වගේම ජනමත විචාරණය කියන දෙකින්ම සම්මත කරන්න ඕන කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැක්වෙනවා කියලා කතානායකවරයා පාර්ලිමේන්තුවට කිව්වා. විශේෂයෙන්ම මේ පනත හරහා කොමිසමට අධිකරණ බලය හිමිවීම ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීලා තිබුණා. පනත් කෙටුම්පතට අනුව කොමිසමට රෙගුලාසි පැනවීමේ බලය පවතිනවා. එහෙම බලය පවරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හැකියාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. ඒත් එක්කම කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කරන පුද්ගලයින් රටේ අනිත් පළාත්වල ව්‍යාපාර කරන අවස්ථාවලදී බදු සහන හිමිවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මෙවැනි කාරණා පිළිබඳව අධිකරණය දැනුම් දීලා තිබුණා. ඒ අනුව මේ පනත් කෙටුම් පතේ වගන්ති 9ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ඒවා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගන්න කියලා දන්වලා තිබුණා. තව වගන්ති 17ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ඒවා විශේෂ බහුතරයකින් සම්මත කරගන්න කියලා දන්වලා තිබුණා. ඒ අනුව ආණ්ඩුව තීරණය කළා මේ 3/2 ඡන්ද ප්‍රමාණයක් හෝ ජනමත විචාරණයට යන කාරණා පිළිබඳව අවධානයට නොගිනින් වගන්ති සංශෝධනයකට ගිහිල්ලා සාමාන්‍ය බහුතරයකින් සම්මත කරගන්න තත්ත්වයට එන්න. ඒ අනුව ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් පැවැත්වුණා. කොහොමුණත් අධිකරණය සඳහන් කරපු විදිහට මේ කොළඹ වරාය නගර බල ප්‍රදේශයට අදාළ වන සියලු ප්‍රජා නීති සංවර්ධන පාලන නියෝග සකස් කිරීම, සංශෝධනය කිරීම, බලාත්මක කිරීම, මේ සියලු වගකීම් වරාය කොමිෂන් සභාවට පැවරීම, ඒත් එක්කම පනත ප්‍රකාරව සකස් කරන රීති සංග්‍රහයන් විධානයන් කඩ කරන තැනැත්තෙකුට ලබා දෙන නීත්‍යානුකූල දඬුවම් සම්බන්ධයෙන් ඒ වගන්තිවල ඇතුළත් යම් ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙසට හඳුනාගෙන තියෙනවා නම් ඒවට ස්වකීය කටයුතු කිරීමට අවශ්‍ය නිදහස් කිරීම සිදු කිරීම, යම් බිරිගැන්වීම් ප්‍රදානය කිරීමට වරාය කොමිසමට බලය ලබා දීලා තියෙනවා කියන මේ වගන්ති ආදිය පටහැනි කියන කාරණය අධිකරණය දන්වලා තිබුණා. මේ වගේ බලතල වරාය කොමිසම සභාවට ලබා දෙන එක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට පටහැනි කියලා යනවා කියලා තිබුණා. ඒත් එක්කම කොමිෂන් සභාවේ ඉල්ලීම් වල ප්‍රායෝගිකව හැකිතාක් ඉක්මනින් ප්‍රමුඛත්වයේ ලබා දිය යුතුයි කියලා කරුණක් තිබුණා. ඒත් එක්කම ආයෝජකයන් සඳහා ලියාපදිංචි වීමේදී පනතානුව විශේෂ විධිවිධාන සලසා කටයුතු කළ යුතුයි කියලා සඳහන් වෙලා තිබුණා. ඒත් එක්කම සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය විසින් අවස්ථානුගත කරුණු අනුව ප්‍රමුඛත්වයේ ලබා දිය යුතුයි කියලා තිබුණා. වරාය කොමිෂන් සභාව යම් කරුණක් ගැන සුරැකුම් පත්හා විනිමය කොමිෂමේ එකගත්වේ ඉල්ලා සිටින විටක එයට හැකිතා ඉක්මනින් ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාවට අනුකූල වන කාරණා එක්ක මේ විධිවිධාන වළංගු විදිහට සම්මත කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතා ඡන්දයෙන් අනුමත කිරීමකින් පමණක් කියලා මේ තීන්දුව සඳහන් කරලා තිබුණා, ඉල්ලීම් කරලා තිබුණා. ඊට පස්සේ මේ බලතල තියෙන තැනැත්තෙක් කොළඹ වරාය නගරයේ බලාධිකාරියට අයත් ප්‍රදේශයෙන් පිටත ව්‍යාපාර කටයුතු වල නිරත වෙන වෙලාවට මේ බලතල ප්‍රදේශයෙන් පිටත ලංකාවේ භූමි භාගය ඇතුළ නිරත වන හා ඒ සමාන ව්‍යාපාර වලට හානියක් සිදුවන ආකාරයෙන් මේ පනත් කෙටුම් පත යටතේ ලබා දීලා තියෙන මොණයම් හෝ නිදහස් කිරීම, දිරිගැන්වීම් භාවිතා කිරීම වළක්වමින් 37 වගන්තියට අලුතින් උපවගන්තියක් එකතු කරොත් මේ අනනුකූලභාවය ඉවත් වෙනවා කියලා තීන්දුවේ සඳහන් වෙලා තිබුණා. මේ වගේ නොගැලපීම් පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. ඉතින් ඒවා පිළිබඳ සලකලා බලලා සරල බහුතරයකින් සම්මත කරගත යුතු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තා. දැන් සංශෝධන සහිතව මේ වරාය පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. එතකොට සංශෝධනයන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. ඒ අනුව අලුතින් සංශෝධන ඇතුළත් කරලා අලුත් කෙටුම්පතක් සකස් කරලා පාර්ලිමේන්තුවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව කථානායකවරයාට මේ පනත ලබා දෙන්න නියමිතයි. ඒ අනුව කථානායකවරයා ලබන සතියේ මේ පනතට අත්සන් කරාට පස්සේ මේ පනත රටේ නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
හොඳ, එතනදී අර බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ුණේ මේ කමිටුවට වරාය මේ කොමිසමට ශ්‍රී ලාංකිකයන් කොපමණ ප්‍රමාණයක් පත් වෙනවද කියලා, ඒ වගේම රැකියා කොපමණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනවද කියලා. මේ පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී විවාදයට බඳුන් කරන අවස්ථාවේදී ඒට එක් කරන සංශෝධන පිළිබඳව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් කරුණු හෙළිදරව් කිරීමක් සිද්ධ කළා.
කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනතගෙන තුලින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමුලින්ම සාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් 75%ක් ශ්‍රී ලාංකිකයන්ට වෙන් විය යුතුයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවාට සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයි අපි විශ්වාස කරනවා.
මනෝජ්, එතකොට දැන් බොහෝ දෙනෙකුට ඇති වුණු කාරණාවක් තමයි දැන් ඔය කියන ආකාරයට අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි උසාවිය මගින් තීන්දුව කරපු කාරණා සංශෝධන විදිහට එකතු කරන්නට ආණ්ඩුපක්ෂය තීරණය කළානි. මොනවද ඒ සංශෝධන? එතකොට ඒ සංශෝධන කීයක් මේ අලුත් පනත් කෙටුම්පතට ඇතුළත් වෙනවද? ඒ සංශෝධන සහිතවද මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා සම්මත වුණේ කියලා?
ඔව්, ඒක කලින්ම ආණ්ඩුව තීරණය කළා. පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් හෝ ජනමත විචාරණයකට යන කාරණාවලට ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියපු කාරණා ක්‍රියාත්මක නොකරන්න, ඒවා පාර්ලිමේන්තුවට නොගෙනෙන්න. ඒත් එක්කම සරල බහුතරයකින් සම්මත කරගත යුතු කාරණා විතරක් ගෙනල්ලා සම්මත කරගන්න, සහ වෙනස් කළ හැකි වදන්ති සරල බහුතරයකින් සම්මත කරගත හැකි තත්වයට ගෙනල්ලා වෙනස් කරන්න තීරණය කළා. ඒ අනුව සංශෝධන 100කට වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා. අලුත් පනතක් එතකොට නිර්මාණය වෙනවා. යනු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ඒ පනත, සංශෝධිත පනත කථානායකවරයාට ලබා දුන්නයින් පස්සේ එය රටේ නීතිය බවට බලාත්මක කිරීමේ කටයුත්ත සිද්ධ වෙනවා.
දැන් මේ ආකාරයෙන් මෙච්චර සාවද්‍ය, ඒ කියන්නේ මෙච්චර වැරදි සහගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙපමණ වූ ප්‍රමාණයකින් ප්‍රතිශතයකින් පටහැනි වෙන මේ පනත කවුද හැදුවේ? මේක සාමාන්‍ය දන්න නීතිඥවරයෙක් හදන්න විදිහක් නැහැ කියන තර්කය අරගෙන ආවා. ඒ සම්බන්ධව පොඩි ඉඟියකුත් දුන්නා කවුද මේක හැදුවේ කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී.
රජයේ අගතිගාමී අදූරදර්ශී ප්‍රතිගාමී වැඩපිළිවෙල තුළ අපට පෙනී යන්නේ මෙම වරාය නගර කොමිෂන් සභා පනත වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නූතන යුගයේ දේශද්‍රෝහී රාජද්‍රෝහී ක්‍රියාවක් හැටියට. සාමාන්‍යයෙන් මේ කෙටුම් පනතක් නිර්මාණය වෙනකොට කෙටුම්පත් සම්පාදක ලීගල් ඩ්‍රාෆ්ට්ස්මන් නීති කෙටුම්පත් සම්පාදකවරයා තමයි මේ කටයුත්ත කරන්නේ. නමුත් මේ රජයේ ගරු මැතිඅමැතිතුමාලා දන්නවද කවුද මේ කෙටුම්පත සම්පාදනය කරේ කියලා? කොම්පැනි එක නීතිඥ නොවනවරෙක් මේක කරේ. මේකයි ඇත්ත කතාව. දැන් සාමාන්‍යයෙන් නීති කැටුම්පත් සම්පාදක නීතිපතිවරයාත් සමග ඒකාබද්ධ වෙලා මේවා ක්‍රියාත්මක වෙනකොට මේ තරම් අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේක නිර්මාණය කරේ විදේශීය කොම්පැනියක නීතිඥවරියක් හැටියට හෝ වෙනත් මන් දන්නේ හරියටම රාජකාරිය කටයුතු කරන මහත්මියක් තමයි මේක කරේ. ඒතර මේකද මේ රජයේ දැක්ම? බලන්න කරු කථානායකතුමනි, මේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ දුරට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වගන්ති 75කින් සමන්විතයි 34.6% ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය වෙලා තියෙනවා.
එතකොට අපි ඡන්ද විමසීම පිළිබඳව කතා බහ කළොතින් මනෝජ්, වැඩි ඡන්ද කීයක් ලැබුණද, විපක්ෂව කීයක් ලැබුණද, ඡන්දය දීමෙන් වැළකී සිටියේ කවුද කියන කාරණාව පිළිබඳව තොරතුරු දැනගන්න කැමති. ඒත් එක්කම තවත් තොරතුරක් වාර්තා වෙනවා, මේ ඡන්ද ගණනය කිරීමේදී යම් තාක්ෂණික දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඇතැම් අමාත්‍යවරු ඒ සම්බන්ධව ප්‍රකාශනිකුත් කරනවත් අපි දැක්කා. මේ සම්බන්ධව සමස්තයෙන් ඔබෙන් තොරතුරු දැනගන්න කැමති ඊළඟට.
ඔව්, මේ පනතට පක්ෂව ඡන්ද 149ක් ලැබුණා, විපක්ෂව ඡන්ද 58ක් හම්බ වුණා. සංඛ්‍යාව විදිහට එහෙමයි. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ආවේ නැහැ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, මුජිබ රහමාන් මන්ත්‍රීවරයා, ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්. ඒත් එක්කම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පහුගියදා යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයනුත් සිද්ධ කරපු විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ හිටියේ. අනුතර දිස්ත්‍රික්කයේ විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිවරයා සහ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ආවේ. ඒත් එක්කම සීවී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ හිටියේ. බදියුදීන් මන්ත්‍රීවරයා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අලි සබ්රි රහීම් සහ ඉෂාඩ් රහුමාන් කියන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ලබා දුන්න විපක්ෂ මන්ත්‍රීවරුන් විදිහට. එතකොට මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 5 ඡන්දය තිබුණු වෙලාවේ සභාගර්භයේ හිටියේ. ඊට අමතරව පළනි දිගම්බරම්, ඒත් එක්කම මර්ධපාණි රමේශ්වරන් මේ කියන මන්ත්‍රීවරු හිටියේ නැහැ. එතකොට මේ සියල්ල සමග තමයි 149ක් ඡන්ද පනතර පක්ෂව ලැබුණේ. විපක්ෂව ඡන්ද 58ක් හම්බ වුණා. ඒ අනුව පනත සම්මත වුණා. විපක්ෂයත් යෝජනා කිහිපයක් අරන් ආවා පනතර සංශෝධන කිහිපයක්. ඒකෙන් 3 ඡන්දය ලබා ගත්තා. මේ ආකාරයෙන් ඡන්ද විමසීම් සිද්ධ වුණා. ඊට පස්සේ මේ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් කරුණ අලි සබ්රි ඇමතිවරයාගේ සහ ජයරත්න හේරත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඡන්දය නිසි පරිදි ගණනය වුණාද කියන සම්බන්ධයෙන් දැන් යම් සාකච්ඡාවක් තිබෙනවා. මේ පිළිබඳව විශේෂයෙන් තාක්ෂණික කමිටුව හරහා සහයෝගය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. පොදු ජන පෙරමුණ පැත්තෙන් තමයි මේ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඡන්දය ගණනය කිරීම පාර්ලිමේන්තුවේ හරියට සිද්ධ වුණේ නැහැ කියලා. ඒක තාක්ෂණික දෝෂයක්ද කොහින් සිද්ධ වෙච්ච වරදක්ද කියන එක ඉදිරියේදී සොයා බලන්න නියමිතයි. ආණ්ඩු පක්ෂය සැක කරනවා තමන්ට ඡන්ද 150ක් ගන්න තිබුණු අවස්ථාව, එහෙම නැත්නම් තුනෙන් දෙකක් ගන්න තිබුණු අවස්ථාව සිතාමතා අහිමි කිරීමක් මේ කරේ කියන කාරණය සම්බන්ධයෙන් සොයා බලන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරියේ සොයා බලන්න නියමිතයි.
බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙලා තිබුණ තවත් කාරණාවක් තිබුණා. ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට විරුද්ධව එල්ල වෙලා තිබුණු චෝදනා ඇතුළත් ඒ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. මේකත් සමාජයේ කතාබහට ලක් වුණු කාරණාවක්. අපි කැමැති වැඩිපුර තොරතුරු දැනගන්න.
ඔව්, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 5 දෙනාට එරෙහිව පවරලා තිබුණු නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන්න කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පහුගිය 21 වෙනිදා නියෝග කළා. ගාල්ලට ආසන්න මුහුදේ ඇවන්ගාඩ් නෞකාවේ බලපත්‍රයක් නිසි පරිදි නොමැතිව ස්වයංක්‍රීය දිනියාවේ 816ක් සහ ජීව උණ්ඩ විශාල තෝගයක් ලබා ගැනීම කියන කාරණයට සම්බන්ධව තමයි නඩුව තිබුණේ. නමුත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොර ඔප්පු කරන්න පැමිණිල්ල අපෝසත් වුණු නිසා මේ නිදොස් කොට නිදහස් කිරීම සිද්ධ කරපු බව තමයි විනිසුරු මඩුල්ලේ තීරණයක් එක්ක දැනගන්න ලැබුණේ.
තවත් කාරණාවක් වාර්තා වුණා. ජාතික සමගි පෙරමුණු නායක, ඒ වගේම බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මේ වෙනකොට අත්අඩංගුවේ පසුවන්නේ පාස්කු කොමිසම හරහා කැඳවනු ලැබූ සාක්ෂි වලට අනුකූලව ඒ එල්ල වුණු චෝදනා හමුවේ. අසාද් සාලි සම්බන්ධව තොරතුරක් වාර්තා වෙන ඔහු මේ අත්අඩංගුවේ පසුවන කාල සීමාවේදී දැඩි ලෙසින් රෝගාතුර වෙලා දැන් රෝහල් ගත කළා කියලා. මොකක්ද මේ තත්වය?
අසත් සාලි හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඔබට මතකයි ශරීර නීතිය සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා. ඊට පස්සේ ඌ අත්අඩංගුවට පත් වුණා. මහජන ආරක්ෂාව විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි ඌ අත්අඩංගුවට අරගත්තේ කියලා. විශේෂයෙන්ම මාවනැල්ලේ දිදුපිලිම කැඩීමේ සිද්ධිය හා සම්බන්ධ සැකකරුවන් එක්ක පාස්කු ප්‍රහාරයේ ඇතැම් කාරණා එක්ක ඍජුව සහ වක්‍රව සම්බන්ධතා පවත්වලා තියෙන බවට වාර්තා වෙනවා කියලාත් සඳහන් වෙලා තුනේ. අනු මාස 3ක කාලයක් රඳවගෙන ප්‍රශ්න කරන්න නියෝග කළා. කොමුණත් මේ වන විට ඔහු අසනීප තත්ත්වයේ පසු වෙන හින්දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තිබුණා. පස්සේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඉල්ලීම් කරලා තිබුණා ඔහුව ජීවන වාට්ටුවකට මාරු කරන්න කියලා. යනෝ ජාතික රෝහලේම ජීවන වාට්ටුවකට ඔහු ඇතුළත් කරලා තිබුණා. මේ අත්අඩංගුවට ගත්තයින් පස්සේ ඔහුව රැඳවුම් භාරයෙන් මුදා හරින්න කියලා නියෝග කරන්න කියලා මූලික අයිතිවාසිකම් පෙක්කමකුත් ඔහු මේ වැටිකුණු කරලා තියෙනවා. කොමුණත් අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ජීවන වාට්ටුවකට ඇතුළත් කරලා ඉන්නේ.
හොඳයි මනෝන්ච, අපි එමනම් සූතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතිය අපේ මව්බිම ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තතුවිත්ති සාකච්ඡා කරන්න එම තොරතුරු සම්පූර්ණ වශයෙන් අපිට දැනුම් දෙන්න මේ වරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම සූති. ආයිබෝවන්, අපි ලබන සඳුදා නැවතත් හමුවෙමු.
ආයිබෝවන් දිරුක්ෂි, බොහොම සූති.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.